පටිච්ච සමුප්පාදේ නැමැති උතුම් ධර්මයේහි ධර්මකාණ්ඩයක් වන භවපච්චා ජාති කියන මේ කොටසෙහි කියවෙන ජාති පිළිබඳව විග්‍රහයක් කරන්ටයි. මීට මුලදී මේ පින්නතුන් ශ්‍රවණය කරලා ඇති භව කියන අවස්ථාව පිළිබඳව නිර්මාණාත්මක ශක්ති විශේෂයක් ගොඩනැගෙන හැටි, ඒ හිතක් හටගන්නකොට ඒ හිතත් සමගිය ශක්තිය ගොඩනැගෙන හැටි අපි උපමා සහිතව විග්‍රහ කරලා පෙන්නනවා. දැන් අපි දකිනවා ඒ ජාතිවල ස්වභාවයක් තියෙනවා. මෙලොව පහළ වෙන ජාති, ඒ වගේම මේ අධ්‍යාවක් කෙලවර කරලා මරණයෙන් පස්සේ ඊළඟට පහළ වෙන යම් අධ්‍යාවක් කියලා තිබුණා නම් එහෙම හටගන්න ජාති. ඉතින් මේ ජාති දෙකම අපි තෝරා ගන්න ඕනේ. මෙලොව පහළ වෙන ජාති තෝරා ගත්තහම තමයි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ධර්මාබෝධය ලබා ගන්නට ඉතාමත් පහසු වෙන්නේ. ඉතින් අපි ගැඹුරින් තේරුම් ගන්නකොට මුලින්ම දැනගන්න ඕනේ මෙලොව ජාති පහළ වෙන ආකාරය. භවපත්‍යා ජාති කියනකොට ඒ භව නිර්මාණාත්මක ශක්ති විශේෂයේ මුල් කරගෙන අනුකූල ජාති පහළ වෙන හැටි, ක්ෂණික ජාති පහළ වෙන හැටි, ඒ වගේම ඒ අවස්ථාවල ජාතිවල ස්වභාවය මෙසේ වටහා ගන්න ඕනේ. මොනවද අපි මේ ජාති කියන්නේ? ඉස්සෙල්ලාම ජාති වටහා ගන්න ඕනේ. මේ ලෝකේහි යන්තාක් සජීවී අජීවී දේවල් පහළ වෙනවා නම් ඒ සජීවී අජීවී පහළ වෙන සියලු දේවල් වලට අපි නොයෙක් නම් තබා ගන්නවා. ඒ සම්මත කරගන්නවා එක එක ආකාර නම්. ඒ සමහර ජාති අපි පහළ කරගත්ත සම්මතය තුළ එකාකාරයෙන් පවතිනවා නෙමෙයි, හැම දෙයක්ම එක එක ආකාර මාත්‍රයෙන් මාත්‍රේ වෙනස් වෙනවා, ආකාර වෙනස් වෙනවා. හැබැයි ආකාර වෙනස් වුණත් අපි පනවාගත්ත සම්මතය තුළින් කතා කරන්න ඉඩ තියෙන තුරු ඒක එක ජාතියක් හැටියට සම්මත කරගන්නවා. ක්ෂණිකව හටගෙන විනාශ වෙන ජාති තියෙනවා, මේක ජාති ක්‍රමයක්. චිත්තක්ෂණයේ හැටියට අපි හඳුන්වන ඒ සම්මතයෙන් හඳුන්වන්නේ ඇයිපිය ගහන මොහොතක් පවා එකම සුළු මොහොතකදී වෙනස් වෙලා යන එන ඇයිපිය ගහන මොහොතක් කෝටි ගානකට බෙදලා පංගුවකදී හටගෙන විපරිණාමයට පත් වෙලා වෙනසිල යන එබඳු ඉතා මාත්‍ර මොහොතක් තමයි චිත්තක්ෂණය කියන්නේ. අන්නේ චිත්තක්ෂණය කියන මොහොතක් මේ පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලවයි ක්‍රියාත්මක කළා හිටන් හටගෙන විපරිණාමයට පත් වෙලා වෙනසීමේ කාර්යය දෙක සිද්ධ වෙන්නේ. එතන පටන්ගෙන අපි චිත්ත වීතියක් කියලා හැඳින්නවා නම් යම්කිසි තවත් ඊටාම සියුම් තත්ත්වයේදී ඊළඟ අවස්ථාවක් හැඳින්නවා නම් ඒ චිත්ත වීති කියන ඒවත් ඒ අවස්ථාවත් එක්තරා ජාතියක්. ඒකත් ඒ වගේම හටගෙන විපරිණාමයට පත් වෙලා වෙනසිල යනකම් ඒ සම්මතයෙන් කතා කරන්න පුළුවන්. නමුත් මේවා ඔක්කොම චිත්ත වීති සහ චිත්තක්ෂණ සර්වඥ ගෝචර දහම් මිසක් සාමාන්‍ය කෙනෙකුට දැනගන්න හැකියාවක් තියෙන දහම් නෙමෙයි. නමුත් න්‍යාය ධර්මයේ වටහා ගන්න පුළුවන්. යම්කිසි අපිට මත අපිට තේරෙන්නේ වැටෙන්නේ සාගහිතා හටගත්තා, ද්වේෂහිතා හටගත්තා, මෝහිතා හටගත්තා, මේ ආදී වශයෙන් කියන හිතක් හටගත්ත අවස්ථාවට එනකොට අරගෙන චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් එකතු වෙලා හැදිච්ච සම්පින්දනය. අන්නේ සම්පින්දනයකින් හටගත්තා වූ අවස්ථාවට අපි කියනවා හිත් ජාති. දැන් හිත් තුලත් ජාති තියෙනවා. සාගහිත එක ජාතියක්, ද්වේෂහිත තව ජාතියක්, මෝහිත තව ජාතියක්, ඒ වගේම මේ ඒක ඵලහිත මාර්ගහිත මේ ආදි වශයෙන් කියන එකින් එකද ඒවත් හිත් ජාති. ඒ වගේම අපේ මේ ජීවත් වෙන ඒ සත්වයේ වශයෙන් ජීවත් වෙන කාලයේදී හටගන්නේ යම්කිසි ශරීරයක් ඇතනම් උපතේ පටන් ගෙන මරණය දක්වා ඒ මිනිස්යා කියන සම්මතයෙන් සම්මත කරලා තියෙනවා නම් මිනිසෙක් හැටියට කුඩා කාලේ ඉඳලම මිනිසෙක්, ලදරුවත් මිනිසෙක්, ගරුවත් මිනිසෙක්, ළමයාත් මිනිසෙක්, ගැටවරයාත් මිනිසෙක්, තරුණයාත් මිනිසෙක්, වැඩිහිටියත් මිනිසෙක්, මහල්ලාත් මිනිසෙක්, මිනිසයා කියන සම්මතයෙන් භාවිතා කරන්න පුළුවන් යම් කාලයක් තියෙනවාද? අන්න ඒ කාලයත් එක්තරා ජාතියක්. එතන මේ අතරතුරදී හටගන්න ජාති තියෙනවා. අපි අර බාලයා කිව්වේ බාල ජාති, ගැටවරයා කිව්වහ ගැටවර ජාති, තරුණයා කිව්වොත් තරුණ ජාති, මේවත් ජාති කියන අංශයට ගන්න පුළුවන්. එහෙනම් මේ ජාතියක් සම්මත කරගන්නේ කොහොමද? යම්කිසි සම්මතයකට පිහිටෝලා ඒ සම්මතය තුලින් කතා කරන්න පුළුවන් ආරම්භයේ පටන්ගෙන ඒක වැහැරිලා ගිහිලා වෙනසෙන මොහොතක් දක්වා කතා කරන්න පුළුවන් නම් ඒක එක ජාතියක්. මේ වැයින් සමහර ජාති සජීවි නැත්නම් සත්ව පුද්ගල ආදී අතරට අයිති. ඒ වගේම ඒ තත්ත්වයේ ඉක්මගිය ලෝකයට සම්බන්ධ වුණාම ඒවා අජීවී කොටස් වලටත් වැටෙනවා. නමුත් ඒ වැය ජාති තියෙනවා. ගස්වැල් කියන්නේ ජාති. ඉතින් ඒ වගේම සත්ව කියන්නේ කෘමි ජාති කියන්නේ ජාති. වාසිට්ඨ කියන බ්‍රාහ්මණයාට වාසිට්ඨ සූත්‍රය කියන සූත්‍රය දේශනා කරපු දේශනාවක් තියෙනවා බුදු පියාණන් වහන්සේ. මේ මෙලොව ජාති පිළිබඳව වැදගත්ම දහම් කාණ්ඩයක් විග්‍රහ කරලා. දැන් අපි දකින්න ඕනේ අන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ජාති ක්‍රමයේ එක ක්‍රමයක්. ඒ වගේම සතර ගමනකදී මේ එක කයක් මැරිලා තවත් උප්පත්තියේ කයක් හටගන්න තැන එනකම් ඊ අවස්ථාව විග්‍රහ කිරීමට පෙන්වන්නා වූ පටිච්චසමුප්පාද ජාති ක්‍රමයකුත් තියෙනවා. මේවා පටලවා ගන්න හොඳ නැහැ. එකින් එක ඒ අවස්ථ තැනට ඔබින විදිහට ಜಾති පෙන්නපු ආකාරයෙන් දකින්න ඕනේ. එහෙනම් එතන ಜಾති පෙන්නන එක ක්‍රමයක් මෙතනින් මැරිලා ඒ අවස්ථාවේදී චුතිපටිසන්ධි ආදී වශයෙන් හටගත්ත මොහොතේ පටන්ගෙන සත්‍යයේ කැටියේද මෞකසේකින් බිහි වෙනකන් හටගන්න කාලය තුලත් ඒ කාල පදාසිය කැටි කරලා එහි වෙන ක්‍රියාදාමයේ මේවයි කියලා පෙන්නලා එහෙමත් ಜಾති ක්‍රමයක් පෙන්නනවා. ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පත්ලාබෝ අයං උචති බිකවේ ಜಾති කියලා මෙන්න මේව සත්වයේගේ සතර පැවැත්මේදී එක කයක් කෙලවර වෙලා නව කයක් ලබන තුරු ඒ ඇතිවෙනා වූ සිද්ධාන්තය ಜಾති කියන නමින් විග්‍රහ කරපු තැනුත් තියෙනවා. ඒ පිළිබඳවයි. ඒතකොට හිතක් හට ගන්නවා නම් හිතක් හටගෙන වෙනසිල යනවා නම් ඊටාම මොහොතකින් සිද්ධ වෙන ಜಾතියක් එතන සිද්ධ වෙන්නේ. හටගෙන ජීවිල යන ಜಾති. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ಜಾති කියන වචනේදී මේ ලෝකේ හටගත් සෑම දෙයක්ම පැවැත්මේ තියෙන සෑම දෙයක්ම මේ බඳු අවස්ථාවල ඉතා කුඩා ಜಾතින්ගේ පටන්ගෙන ඉතා මහා ಜಾති වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා ભેදයෙන් අපි සම්මත කරගෙන තියෙනවා. මෙන්න මේ සම්මත කරගත්ත හැම ಜಾතියක්ම මේ ಜಾති කියන කොටසට වැටෙනවා. එහෙනම් මේ ලෝකේ හටගත් යම් දෙයක් විද්‍යාමාන වෙනවා නම් මේ සියල්ලම සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා මේ ධර්මයේ පැහැදිලිව විග්‍රහ වෙනවා. එහෙනම් සත්‍යයා කියන තැනට විතරක් නෙමෙයි පටිච්චසමුප්පාදයේ මුළු විශ්වයේ ලෝකයේම විග්‍රහ කරන්න පටිච්චසමුප්පාද ධර්මය න්‍යාය ධර්මයක් බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසායි පෙන්වන්නේ මහා සාගරය වැනි පටිච්චසමුප්පාදයේ වෙරළේදී පටුයි ඒ වගේම ගැඹුරු අඩුයි ඇතුළේ යන්නේ යන්නේ මැදට යන්නේ යන්නේ ප්‍රමාණය විශාලයි ගැඹුරෙන් වැඩි. මෙන්න මේ වගේ උපමාවක් පෙන්ලා තිනවා පටිච්චසමුප්පාදයේ තුලින් දහම් විග්‍රහ කරගෙන යනකොට ගැඹුරට යන්නේ යන්නේ මහා පුළුල් විෂයක් බවට පත් වෙනවා. ඒ වගේම එන්නේ එන්නේ ගැඹුරුයි. නමුත් තේරුම් ගන්න පුළුවන් වුණාම අපිට අවශ්‍ය කරන කොටස තෝරා ගත්තොත් නිවන් අවබෝධ කරගන්න හිතේ හොඳටම ඇති. ලෝකයේ සැක දුරු කරගන්න මේ පැවැත්ම පිළිබඳ සැක දුරු කරගන්න අවශ්‍ය දහම් ටික තෝරා ගත්තා නම් පටිච්චසමුප්පාදයෙන් අපිට ඒ ටික හොඳටම ඇති. සැක නැතුව ධර්ම මාර්ගය අවබෝධ කරලා නිවන් දැක ගැනීමේ කටයුත්ත කරගන්න. ඉතින් අපි දකින්න ඕනේ මේ ආකාරයෙන් මේ ಜಾති හට ගන්නකොට කොහොමද මේ ಜಾති හටගන්නේ? මෙලොව ಜಾති හට ගන්න ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අපි විශේෂයෙන් දකින්න ඕනේ අන්නේ ಜಾති හට ගන්න ක්‍රමයේ ඉස්සෙල්ලා. මොකද බුදු පියාණන් වහන්සේ වාසෙත් බ්‍රාහ්මණයක් දේශනා කරන දේශනාවකදී පෙන්නනවා ලෝක සත්ත්වයා විසින් එක එක ಜಾති පනවාගෙන තියෙනවා. ඒ නිසා ලෝක සත්ත්වයාගේ කුල ගෝත්‍ර එක එක විදිහේ ಜಾති පනවාගෙන ලෝක සත්ත්වයා ભેද බින්න වෙනවා. ඒ වගේම උසස් උද්දාම වෙනවා. හීන ಜಾතිය කියලා පහත් කරලා කලකනවා. මෙහෙම ක්‍රමයක් මේ ලෝකේ තියෙනවා. හැබැයි අසාධාරණ ಜಾති වයින්න ක්‍රමයක්. ඒකට හේතුඵල ඇති ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා ලෝකයා සත්‍යෝක සත්‍යය විසින් විවිධාකාර ಜಾති සම්මත කරගෙන තියෙන්නේ. යම්කිසි මාන්නේ එනැන ඉබඳුවන්නා වූ මේ පුද්ගලයන්ගේ ආත්මලාභයේ ඒ වගේම ආත්මාභිමානයේ වැනි ස්වභාවයන් මුල් කරගෙන තමයි එහෙම පනවාගෙන තියෙන්නේ. හැබැයි හේතුඵලත්‍යසි නියම ක්‍රමයක් ඒ ಜಾති වල නැහැ කියලා පෙන්වනවා. ඒකෙදි බුදුරන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මේ ලෝකේ ගස් ಜಾති වැල් ಜಾති තියෙනවා. ඒවා එක එක දෙයට එක එක වෙනස්. සමහර ඒවා කිරි සහිතයි සමහර ඒවා කිරි නැහැ. සමහර ඒවා කටු සහිතයි සමහර ඒවා කටු නැහැ. උපතින්ම ප්‍රභේද තියෙන ජාතීන් සහ ඒකේ ಜಾති වෙන් කිරීම සාධාරණයි. ගස් වැල් ආදී. ඒ වගේම මොහොතේ මැස්සේ ඉන්නවා. ලොකු කුඩා කොටස් ඉන්නවා. එකින් එකට වෙනස් වර්ගයේ ඉන්නවා. සංවාස වශයෙන් එක කරන්න බෑ. ಜಾතිය බෝ කිරීමට එකින් එකට සම්බන්ධ කරන්න බෑ. එම විවිධාකාර ಜಾති ඉන්න නිසා මැස්සේ ಜಾතීන් කියන එකේ සාධාරණත්වයක් තියෙනවා. කෘමි ಜಾතීන් කියලා ඉන්නවා. විවිධාකාර කෘමි කොටස් ඉන්නවා. එවුන අතරත් වෙනස ප්‍රභේදයක් තියෙනවා. නමුත් මනුෂ්‍ය ජාතිය කිව්වහම ඒ ජාතියෙන් වෙන් කරන්න පුළුවන් ප්‍රභේදය එතන නැහැ. ලේට ලේ සමානයි, මසට මස සමානයි, ඒ වගේම ආකාරයට ආකාර සමානයි. කාමයන් මුල් කරගෙන නැත්නම් යම්කිසි ජාතිය බෝ කරන්නා වූ සංසර්ගයේදී සමානව සංසර්ගයේදී යෙදෙන්න පුළුවන්. මෙන්න මේ ආකාර වන්නා වූ සම්බන්ධතාවයන් නිසා ගස්කොළන් වල කෘමි සතුන්ගේ ජාති වෙන් කරපු ප්‍රභේද වෙන් කරපු ප්‍රමේයත මිනිස් ජාති වෙන් කරන්න බෑ කියලා පෙන්වනවා. එහෙනම් බුදුරන් වහන්සේ පෙන්නනවා වැදගත් දෙයක්. ඒ වුණාට හේතු සාධක ඇතුව හේතුඵල සහිතව ಜಾති බෙදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි මිනිස්සු දැන්ට යොදාගෙන තියෙන ක්‍රමෙ නෙමෙයි. යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් ඔහුට හොරා කියන්නේ වටිනවද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙනම් ඔහු හොර ජාතිකයි. අනේ ජාති ભેදය. කුලවතෙක් හෝ කුලහීනෙක් හෝ කවුරුන් හෝ වේවා රජෙක් කියන කෙනෙක් වේවා සාමාන්‍ය වැසියෙක් වේවා හොරකම් කරනවා නම් ඔහුට හොරා කියන නම වටිනවා. අන්න ඒක ජාතියක් බිහි වෙන හැටි. මිනී මරනවා නම් මිනී මරුවා කියන්නේ වටිනවා. මංකොල කනවා නම් මංකොල කරුවා කියන්නේ වටිනවා. නීච වැඩ කරනවා නම් නීචයා කියන්නේ වටිනවා. ගුණවත් වැඩ කරනවා නම් ගුණවතා කියන්නේ වටිනවා. මේ ආකාරයෙන් තමා විසින් කරන්නා වූ යහපත් හෝ අයහපත් වැඩපිළිවෙල අනුව ඒ පුද්ගලයා ඒ තත්ත්වයටපත් වෙලා මෙලෝඩි ජාතියකටපත් වෙනවා. මෙන්න මේ ජාති ලබන ක්‍රමේ නියම පටිච්ච සම්පන්නෝ දැකේ නැත්නම් ඔහුට නිවන් මාර්ග හොයාගන්නත් බෑ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වාසිත සූත්‍රයේ පෙන්ලා තියෙනවා. එහෙනම් අපිත් අද දැනගන්න ඕනේ මෙලව ජාති පහළ වෙන ක්‍රමේ තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ නිවන් දකින මඟ හරියට හොයාගන්න. යම් යම් ක්‍රියාකලාපයක් සිද්ධ කරනකොට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳිලා අපි විසින් කරන හොඳ හෝ නරක ක්‍රියාකලාපයන් නිසා මෙලොවදීම අපි ජාතියකටපත් වෙනවා. දැන් අන්නේක පටිච්චසමුප්පන්නව දැක්කොත් තමයි පටිච්චසමුප්පාදයේ තෝරාගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි ජාති හටගන්න පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරගන්නකොට මේ මෙලොව හටගන්න ජාති නැත්නම් ප්‍රවෘත්ති ජාති නැ උපම් මෞකසයකින් උපන් තැන් පටන් මරණය දක්වා ජීවත් වෙන කාලය තුල විවිධාකාර ජාතීන්ටපත් වෙන ආකාරයේ පළමුව දැනගන්න ඕනේ. හොරා කිව්වහම මෞකසයකින් හොරේ බිහි වුණේ නැහැ. දරුවේ බිහි වුණා. ඒතර ඒ වගේම මංකොල්ල කරුවා කිව්වොත් මංකොල්ලකාරයේ මෞකසයෙන් බිහි වුණේ නැහැ. පසුව හැදුන කෙනෙක්. බේබද්දා කිව්වහම මෞකසයෙන් බිහි වුණේ නැහැ. පසුව වුණ වැලපිලිලක් නිසා වෙච්ච දෙයක්. මෙන්න මේ වගේ එක කාරණයක් අරගෙන අපි දකින්න ඕනේ ජාතියක් ගොඩනගෙන ඇති පටිච්ච සමුප්පාදයට අනුව. දැන් අපි මේක එකක් විග්‍රහ කරලා බලමු. වැදගත්ම දෙයක් තියෙනවා මේ ජාති විග්‍රහයේදී. මොකද ඒ ජාති මෙලෝඩි හටගන්න හැටි දැනගත්තොත් පරලෝයි ජාතියත් ඊට අනුකූලයි කියලා තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මෙලෝඩි යම් ජාතියක් ලැබුවා නම් කර්ම භවයේ ලැබූ කර්ම ජාතිය ඒකයි. අන්නේ බඳු පුද්ගලයා ඒ ස්වභාවය ඇතුළු කරලා ඒ ස්වභාවයෙන් මිය ගියොත් ඊට අනුකූල වන්නා වූ ජාතියක් තමයි උප්පත්ති ජාති වශයෙන් ඊට අනුකූලව ඊළඟ භවයේ ලැබෙන්නේ. මේක වෙනස් කරන්න බැරි සිද්ධාන්තයක්. අන්නේ ඒක තේරුම් අරගන්න ඕනේ. දැන් අපි මෙතෙන්දී එක දෙයක් අරගමු. අපි ඒක නම ගන්න බේබද්දා. මේ ලෝක සම්මතයේ මෞකසයෙන් උපන් නැති මෞකසයෙන් බිහි වෙලා පරු කාලෙක තමා විසින් කරන ලද කටයුත්තක් නිසා ලැබූ එකරා නාමයක් බේබද්දා කියන ජාතිය. ඒ ජාතිය මෞකසයෙන් උපන්නේ නැහැ. තමා විසින් කරන ලද්දා වූ කර්මයට අනුකූලව හටගත්තේ. මෙන්න මේක තේරුම් අරගන්න ඕනේ. මේ බේබද්දා කියන தත්ත්වය හැදුන හැටි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ සිද්ධාන්තය අනුව අපි දකින්න ඕනේ බේබද්දා හැදුන හැටි මෙලෝඩි ජාතිය පහළ වෙන හැටි ඉස්සෙල්ලම. එහෙනම් බේබදු ධර්මය කියන්නේ මොකද්ද? මත්පැන් පානය කරලා මත්පැන් වලින් සබන්නා වූ රසාස්වාදයක් නැත්නම් ලෝකය අයව කරන්නේ. ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් රසාස්වාදයක් ඇති නිසාමයි පුද්ගලයෝ වැරදි වැඩ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අන්න ඒ වගේ අපි දකින්න අපේ නුවන්ට තේරෙනවා ඒක එහෙමයි කියලා. එහෙනම් අපි දකින්න ඕනේ යම්කිසි මත්පැන් බීමේ ආස්වාදයක් ඇති නිසාම ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. අයිනම් ඒකෙදි පෙළඹුණාම මත්පැන් බීමට අයිතිවන ධර්ම කොටසක් තියෙනවා. ධර්මකාණ්ඩය. ධර්ම කියලා කියන්නේ මොනවද? ඒ මත්පැන් බීමෙන් බේබද්දා නැමැති தત્ත්වය උදා කරවලා ඒ தત્ත්වේ දරා සිටින්න හේතු වෙන්නේ බේබදු ධර්මයේ. ඒක දකින්න ඕනේ. බේ කියන වචනේ පෙන්නනවා බීම, බදු කියන වචනේ පෙන්නනවා බද්ධ වුණා. බීමට බද්ධ වුණ නිසා කිනා බේබද්දා. ඒ කියන්නේ බීම අත්හැරගන්න බැරි தત્ත්වෙට පත් වුණ කෙනා. මත්පැන් බීලා මත්පැන් බීම අත්හැරගන්න බැරි தત્ත්වෙට පත් වුණා නම් එයාට කියනවා බේබද්දා කියන වචනේ. අපි හඳුන්න හැටි. අන්න මත්පැන් බීමේ ධර්මතාවයේ ප්‍රියයි මනාපයි හරි ශ්‍රේෂ්ඨයි වටනවා කියලා ගත්තා නම් අන්න ඒක තමයි බේබදු අවිද්‍යාව. එන අවිද්‍යාවත් අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ එක වචනයකින් කිව්වට විවිධාකාරයෙන් විග්‍රහ වෙලා විස්තර වෙලා යනවා. පටිච්චසමුප්පන්නව මේ ಜಾති විග්‍රහ කරනකොට එක එක ಜಾති හටගන්නේ ඊට අනුකූල අවිද්‍යාවෙන්. එහෙනම් බේබදුකම හොඳයි කියනාවු නැත්නම් බීමත්කම හොඳයි කියනාවු යම්කිසි මානසිකත්වයක් කෙනෙකුට ලැබිලා හිටිලා ඔහු එතන පිහිටියා නම් හරයක් නැති දෙයක් හරයක් ඇති දෙයක් හැටියට ගැනීමේ මූල ධර්මයට ඔහු වැටෙනවා. වැටෙන නිසා මොකද කරන්නේ? බේබදු අවිද්‍යාව ඔහු කරා පිහිටනවා. කොයින්ද ඒක ලැබෙන්නේ? අසත්පුරුෂ ආශ්‍රයේ මුල් කරගෙන තමයි අවිද්‍යාව පහළ වෙන්නේ කියලා තේන්නවා. එහෙනම් බේබදු වැඩ කරන අය ඒ විදිහට කටයුතු කරන අය දැක්කහම ඒක හරි ප්‍රියයි මනාපයි හැටියට මානසිකත්වයෙන් වැරදි ආකල්පයෙන් ගත්තහම බේබදු අවිද්‍යාව ගොඩ නැගුණාම ඒ යම් පුද්ගලයෙක් ඊට පෙර බීලා ඇති පුද්ගලයා ඔය මානසිකත්වයේ උඩ ඉඳලා ටිකෙන් ටික ඒ පැත්තට හුරු පුරුදු වෙනවා. ඒකෝ තමන්ට අසත්පුරුෂ ආශ්‍රය හේවත් එබඳු වන්නා වූ තමන්ගේ පාප මිත්‍ර ආශ්‍රයක් හෝ ලැබුණොත් ඒ ආශ්‍රයේදී ඒකේ වටිනාකම් කියමින් පෙන්නකොට අන්නේ පැත්ත ඇසුරු කරනවා. ඇසුරු කරලා මොකද වෙන්නේ? හිතෙන් කයෙන් වචනෙන් ඒ බීමත්කමට අයිති වැරපිළිවෙල පිළිබඳව කටයුතු කරන්න පටන් ගන්නවා මූලිකව. මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඔහුගේ බීබදු සකස් කිරීම සිද්ධ වෙනවා. මෙන්න සංඛාර කියන වචنين චේතනාව වල සංඛාර කිව්වට සංඛාර කියන වචනේ අර්ථය මොකද්ද? සකස් කරනවා කියන එක මූලික අර්ථය. මොකද්ද සකස් කරන්නේ? ඒ දේට අනුකූල දේ සකස් කරනකොට ඒ නමින් අපි භාවිතා කරනවා. එහෙනම් හිත තුලින් සකස් කරනකොට කියනවා චේතනා ගොඩනගනවා. අන්න හිත තුලින් චේතනා ගොඩනගන්න පටන් ගත්තාට පස්සේ අපි මොකද කරන්නේ? සකස් කරගත්ත චේතනා කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා මනෝ සංඛාරා. අන්න සංඛාර පෙන්වූ ක්‍රමය. ওই ක්‍රමයට අපි මොකද කරන්නේ? කයින් යම්කිසි ආකාරයේ මේ බීමත්කම මුල් කරගෙන, බීම මුල් කරගෙන ඊට අනුකූල වන්නා වූ දෙයට කය හසුරවන්න පටන් ගත්තා නම් හිතෙන්. අන්න කාය සංඛාර ගොඩනැගුණා අවිද්‍යාව මුල් කරගත්ත වැඩ පිළිවෙලකට. වචනේ ඒකට භාවිතා කළා නම් වචී සංඛාර ගොඩනගා ගත්තා. ඒ වගේම හිතවිල්ලේ පැතර නැඹුරු කරලා තියාගත්තා නම් මනෝ සංඛාරත් ගොඩනගා ගත්තා. අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ බේබදු අවිද්‍යාවෙන් බේබදු සංඛාරයේ පහළ වුණා. දැන් සංඛාර පත්‍ය විඥාන කියන ඊළඟ අවස්ථාව වෙනවා. හිත කිලිටි ගන්නුනා. බේබදු ධර්මය කියන්නේ හොඳ ධර්මයක් නෙමෙයි, හිත කිලිටි කරන පාප ධර්මයක්. ඒ වගේම නුවණ මන්ද බුද්ධික බවට පත් වෙන ධර්මයක්. නමුත් ඒකේ කිසි කල්තියා තේරුම් ගත්තේ නැතුව වටිනා දෙයක් කියන මුලා මානසිකත්වයට හැවටිලා. ওই විදිහට ගත්තාම මානසිකත්වයේ ක්‍රමක්‍රමෙන් ඒ පැත්තට නැඹුරු වෙනකොට කහට ගැන්වෙන මානසිකත්වයක් ඇති වෙනවා. සංඛාර පත්‍ය විඥාන කියලා බේබදු විඥානය. එහෙනම් බේබදු සංඛාරින් බේබදු විඥානය. මෙන්න ප්‍රභේද වෙන් කරගන්න හැටි පටිච්චසමුප්පා චක්‍රේ න්‍යාය ධර්මයේ. සංඛාර පත්‍ය විඥානං කියන එක දැන් බේබදු යාතියක් හටගන්න හැටි වළන්ද උනම් බේබදු සංඛාරයෙන් බේබදු විඥානයක් හටගත්තා කියලා මෙතේ විග්‍රහ කරලා චක්‍රයෙන් හදා ගන්න ඕනේ ගණන. හදා ගන්න හැටි විඥාන පත්‍ය නාම රූපං. අන්න බේබදු විඥානයේ බේබදු නාම රූප වහිනවා. මොනවාද? බීමට සම්බන්ධව තිබෙන්නා වූ මත්පැන් වර්ග, ඒ වගේ මේකට අවශ්‍ය කරන දේවල්, ඊට අවශ්‍ය කරන පාප මිත්‍රයෝ, ඊට අවශ්‍ය කරනා වූ රැඟුම්, මේ ආදී සියල්ලම බහගෙන ඉතම මොකද වෙන්නේ? ඒ හිතේ වහින්න පටන් ගන්නවා ඉස්සෙල්ලා ඒව බැසේ නැහැ. අන්න විඥාන පත්‍ය නාම රූපං කියන එක මෙලෝදී හටගත්ත හැටි. නාම රූපත්‍ය සලායතනං කියලා ඇස කන දිව නාසය ශරීරය මන ඊට ආයතන බවට පත් වෙනවා. අන්න ආයතන බවට පත් වුණාම මොකද වෙන්නේ? බේබදු නාම රූපයන්ගෙන් බේබදු සලායතන පහළ වුණා. සලායතන පත්‍ය පස්සෝ කියලා බීමත් ක්‍රමේ ස්පර්ශයේහි ආස්වාදී ස්පර්ශ කරනවා. අන්න ඒතකොට බේබදු ස්පර්ශය එතන ලැබුවා. සලායතන පත්‍ය පස්සෝ කියන බේබදු සලායතනෙන් බේබදු ස්පර්ශ. පස පත්‍ය වේදනා කියනකොට බේබදු ස්පර්ශයෙන් බේබදු වේදනාව විඳිනේ. ඒ වගේම වේදනා පත්‍ය තණ්හා කියනකොට බේබදු විඳිනේ නිසා බේබදු තණ්හේ හා වුණා. අන්න එතෙන් ඇවිල්ලා හිටියා. තණ්හා පත්‍ය උපාදානං කියන සිද්ධාන්තයෙන් බේබදු තණ්හාවෙන් බේබදු උපාදානයට වැඳුනා. උපාදාන පත්‍ය භව කියන එකෙන් බේබදු උපාදානයෙන් බේබදු භවට වැඳුනා. මේ පටිච්චසමුප්පාද චක්‍රයේ අපේ වැඩ පිළිවෙලට දාලා බලන හැටි. මහා සාගරයක් වගේ කියන්නේ ඒකයි. මූල සිද්ධාන්තයෙන් දමලා බලන්න ඕනේ අවශ්‍ය ಜಾති හට ගන්න හැටි. එහෙනම් මොකදනේ? බේබදු භව නිසා භව පත්‍ය ಜಾති කියන සිද්ධාන්තයෙන් බේබදු භවෙන් බේබදු ಜಾති හටගත්තා. අන්න දැන් යාට කියනවා බේබද්දා. දැන් මොකද වෙන්නේ? දැන් එයා වලොත් එහෙම බේබදු යාතිකයක මලා කියන වචනේ දකින්න හරි බේබද්දෙක් මලා. මෙලොවදීම අපි පටිච්චසමුප්පාචක්‍රයකින් දැනගත්තා ඒක જાතියක් ගොඩ නැගෙන හැටි. ওই ක්‍රමයටම තමයි හොරකම. හොරකම මුල් කරගෙනත් ওই ක්‍රමයට බලන්න ඕනේ. ඒතකොට ඒ වගේම වැදගත්කම, යහපත් දේවල්, ගුණවත්කම, මේ හැම එකක්ම මේ ධර්මතාවය ওই පටිච්චසමුප්පාචක්‍රයට දාලා එසේ බැලුවොත් මෙලොව જાති පහළ වෙන හැටි දැනගන්නවා. මේ මෙලොව පහළ වෙන යම් જાතියක් අවිද්‍යා සහගතද, තෘෂ්ණා සහගතද, මේ හැම જાතියක්ම සතර පැවැත්මටයි. එහෙනම් අපි දකින්න ඕනේ මේ පැවැත්මෙන් ඉවත් වුණාට පස්සේ නිවන් දකින්න දිහේ තියෙන පටිච්චසමුප්පාදයක් තියෙනවා. මෙච්චර කල් වැහිලා අපි යන්නේ පටිච්චසමුප්පාදයේ මතු අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙමු. ඒක අපිට අත්‍යවශ්‍ය වෙනවා නිවන් දැකීමට, ආරියෙක් වීමට අවශ්‍ය කරන මෙලොව පහළ වෙන පටිච්චසමුප්පාද ජාති හට ගන්න හැටි. අන්න ඒ ටික බලා ගත්තාම අපිට පුළුවන් පරලෝ ජාති හට ගැනීම පිළිබඳව ඉන්පසුව නැවතත් ගැඹුරු විශේෂයට වහින්ද. ඒක අපි දැන් බලාපොරොත්තු වෙමු. මෙලොව ජාති හට ගන්න පරිත්‍යාගපාදයද ගත්තා වගේම ජරා මරණයෙන් හට ගැනීමත් අපි දෙන්නට මේකතු කරගත්තා. එබඳු ජාතියක් හටගත්තා නම් ඒ විය වෙනසීමේ කාන්තෙන් ඒක උරුමයි, ජරාවටපත් වීම උරුමයි. ඒකේ ජරාවත් ඒකේ මරණයත් ඒ සමග ඒකේ කෙලවර සිද්ධ වෙනවා. එහෙනම් ජාති පත්‍ය ජරා මරණ කියන එකත් ඇත්තෙන් සිද්ධ වෙනවා. අපි අද මේ පරිත්‍යාගපාදයේ මේ මෙලොව ජාතියක් හට ගන්න හැටි බැලුවා වගේම මෙලොව යහපත් ජාතියක්, ආර්ය ජාතියක් හට ගන්න පරිත්‍යාගපාදයක් තියෙනවා මේ කාලේ වැහිලා. අපි විභංග ප්‍රකරණයේ තිබෙන මේ උත්තර ධර්මයේ ඊළඟ අවස්ථාව ගන්න බලමු. සෑම පිළිදෙනාට යහපතක් වේවා.